ගරු විජේදාස රාජපක්ෂ මහත්මයා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින මුළු මහත් පාර්ලිමේන්තුවම අපෙන් වෙන්ව ගිය පිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිස මහත්මයා පිළිබඳව හද කම්පා වෙන ආකාරයට ශෝකය ප්‍රකාශ කරමින් පවතින මොහොතක්. අපි දන්නවා රංජිත් සොයිස මහත්මයා රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අවුරුදු 10කට ආසන්න කාලයක් මෙම පාර්ලිමේන්තුව තුළ විශාල හඬක් නගපු ගරු මන්ත්‍රීවරයෙක්. විශාල හඬක් නගපු ගරු මන්ත්‍රීවරයෙක් කියලා කියනකොට වැරදි විදිහට තේරුම් ගන්න හොඳ නැහැ. මේ පාර්ලිමේන්තුවේ හුඟක් හඬ නගන්න පුළුවන් මන්ත්‍රීවරු හිටියා, දැනුත් ඉන්නවා. මම එකෙන් අදහස් කරේ යමක් කමක් අවබෝධයක් ඇතිව, දැනීමක් ඇතිව, ජනතාව පිළිබඳව සැබෑ අවබෝධයකින් යුතුව හඬක් නගන්න පුළුවන් මන්ත්‍රීවරයෙක් විදියටයි, එතුමා වගකිය යුතු ගරු මන්ත්‍රීවරයෙක් විදියටයි මේ ගරු සභාවේ ඒ හඬ නැගුවේ. පහුගිය කාල සීමාව දිහා බලනකොට මං හිතන්නේ මගෙත් එක්ක ඔබතුමාත් එකඟ වෙනවා ඇති. සබරගමු පළාත නියෝජනය කරමින් සබරගමුවේ ජනතාව වෙනුවෙන් විශාලතම හඬ නගපු නායකයා විදියට අපිට පිළිගන්න පුළුවන් කමක් තියෙනවා ගරු රංජිත් සොයිස මහත්මයා. එතුමා පහුගිය කාල වකවානුව පුරාවට මේ පාර්ලිමේන්තුවේ කරපු කතාවල් දිහා අරගෙන බලපුවාම අපිට අවබෝධ කරගන්න පහසුවෙන්ම පුළුවන් එතුමා වැඩි වශයෙන් කතා කරලා තියෙන්නේ මේ රටේ පීඩිත පන්තියේ ජනතාවගේ ප්‍රශ්න ගැන. මේ රටේ ගොවියට ප්‍රශ්න දෙනකොට, ගොවියට වීටික විකුණ ගන්න බැරි වෙනකොට, ගොවියට ජල ප්‍රශ්න මතුවෙනකොට ඒ හැම අවස්ථාවකදීම එතුමා ඒ හඬ මේ පාර්ලිමේන්තුව ඇතුළට ගෙනාවා. ඒ හඬ රටේ ජනතාවට අරගෙන ගියා. එකම කුඩා තේවතු හිමියන්ට ප්‍රශ්න ඇති වෙනකොට ඒ පිළිබඳව එතුමා මේ පාර්ලිමේන්තුවේ විශාල හඬක් නැගුවා. එකම ගම්මිරිස් ගොවියන්ගේ ප්‍රශ්නවලදී එතුමා ඉතාමත් උනන්දුවෙන්, කුරුඳු ගොවියන්ගේ ප්‍රශ්නවලදී ඉතා උනන්දුවෙන් ඒ ගැමි ජනතාව පිළිබඳව එතුමා මහා හඬක් නැගුවා, ඒ අය වෙනුවෙන් සටන් කරා. එක්කම එතුමාගේ දේශපාලන භූමිකාව ගත්තොත්, මීට පෙර බොහෝ ගරු මන්ත්‍රීතුමාලා කියපු නිසා මම කාලය ගන්නෙ නෑ. එතුමා හොඳ දක්ෂ නායකයෙක්. එතුමා හොඳ සංවිධාන ශක්තියක් තිබිච්ච ප්‍රවීණ දේශපාලඥයෙක්. අර ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා කිව්වා වගේ මේ පාර්ලිමේන්තුව ඇතුළේදී අපි ශෝක ප්‍රකාශ ගැන කතා කරනකොට අපිටත් අර ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට තියෙන ප්‍රශ්නෙම තියෙනවා. ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ නිතර කියන කතාවක් තමයි මහත්තයෝ, අපිට පාසකූලෙට ගියපුවම හරි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ගමේ මළගයක් වුණාම ගමේ ඉන්න හොඳම උපාසක මහත්තයාගේ මළගෙදරටත් ගිහිල්ලා පාසකූලෙ දීලා ගුණකතනයක් කරන්න ඕන නායක හාමුදුරුවෝ. ඒ වගේම ගමේ ඉන්න කුඩුකාරයා මැරුණාම, පාතාලයා මැරුණාම, කුඩු මුදලාලි මැරුණාම ඒකටත් නායක හාමුදුරුවන්ට ගිහිල්ලා පාසකූලයක් දීලා ගුණකතනයක් කරන්න සිද්ධ වෙනවා. මේ හොඳ ගුණවන්ත පින්වන්ත උපාසක මහත්තයෙක් තමයි අද මේ අභාව ප්‍රාප්ත වෙලා තියෙන්නේ. එතුමා එනකන් නිවන්පුරේ දොර ඇරගෙන කට්ටිය බලාගෙන ඉන්නවා කියලා උන්වහන්සේ හිතට විරුද්ධව ඒක කියනවා. එහෙම කිව්වේ නැත්තම් ඒ හාමුදුරුවන්ට ගමේ ජීවත් වීම හරි ප්‍රශ්නයක්. දැන් අපිත් මේ පාර්ලිමේන්තුව තුළ ශෝක ප්‍රකාශ බොහෝ ඒවට අපි සහභාගී වෙලා තියෙනවා. බොහෝ ඒවට අපි කතා කරන්නේ නැහැ. කතා කරන්න පුළුවන් අවස්ථාවල් වලදී අපි අවස්ථාව ප්‍රයෝජනෙට ගන්නවා. ඒ වගේ මේ පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද රටේ ජනතාවට මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව තියෙන පොදු හැඟීම ගැන මම කතා කරන්නේ. මොකද ඒව ඔක්කොම කතා කරන්න ගියොත් අපි රංජිත් සොයිස මහත්මයාට කරන අපහාසයක් බවට පත් වෙනවා මේ ශෝක ප්‍රකාශ කියවන අවස්ථාවේදී. නමුත් අපි දන්නවා අද මේ පාර්ලිමේන්තුව පත් වෙලා තියෙන තත්ත්වයේ උඩ ඔය සුදු ලෝගුවට යට කරගෙන මීතුට මුල්ලේ කුණු කන්දට වැඩිය ගඳ ගහන චරිත මේ පාර්ලිමේන්තුවේ හිටිය සහ හිටිනවා. අද මන්ත්‍රීවරයෙකුට පාරට ගිහිල්ලා එළියට බැහැලා මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් කියලා කියන්න බැරි තත්ත්වෙට අද අපිට පත් වෙලා සියලුම මන්ත්‍රීවරුන්ට මේ තත්ත්වෙට පත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකෙන් කියන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු ඇමතිවරු ඔක්කොම මේ දූෂණවලට සම්බන්ධයි, පාතාලයට සම්බන්ධයි, කුඩුකාරයන්ට සම්බන්ධයි. එහෙම දෙයක් නෙමෙයි. හැබැයි කීප දෙනෙක් විසින් මේ පාර්ලිමේන්තුවේ ගරුත්වය විනාශ කිරීමේ පාප කර්මය ගෙවන්න ඔබතුමාටත් අද සිද්ධ වෙලා තියෙනවා, මටත් සිද්ධ වෙලා තියෙනවා, මේ අනෙකුත් ගරු මන්ත්‍රීතුමාලටත් සිද්ධ වෙලා තියෙනවා. මේක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. අද මේ පාර්ලිමේන්තුව තුළ අපිට වැදගත් දෙයක් කතා කරන්න, රටේ ජනතාවගේ ප්‍රශ්නයක් පිළිබඳව කතා කරන්න අපිට තියෙන ඉඩ හසර හරි අඩුයි. ඒ වෙනුවට වැඩිපුර කතා කරන්න තියෙන්නේ අද කාගේ හරි හඬපටයක්, ඒවෑන් රෙකෝඩ් කරලා තියෙන කුණුහර්ප, ගෑනු මිනිස්සු කතා කරන කුණුහර්ප. මේ පාර්ලිමේන්තුව අද මොකටද තියෙන්නේ කියලා අද තරුණ දරුවෝ, තරුණ පරම්පරාවේ අය අහන தත්ත්වයට පත් වෙලා තියෙනවා. අද මේ පාර්ලිමේන්තුවේ විනය අපිට පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙනවා. ඉතින් එවන් යුගයක තමයි අපි මේ පාර්ලිමේන්තුවේ හිටපු ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙක් පිළිබඳව අපි අද ශෝක ප්‍රකාශ කතා කරන්නේ. ඒකම මම මේ ශෝක ප්‍රකාශය තුළ බලාපොරොත්තු කතා කිරීමට බලාපොරොත්තු නොවුනත් ගරු විමල් වීරවංශ මැතිතුමා මතු කරපු කාරණයක් සම්බන්ධව යමක් කියන්න ඕන. අද ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද රටේ වගකීම් කවුද කියලා අපි හොයන්න ඕන, කවුද මේවා නිවැරදි කරන්න ඕන කියලාත් අපි හොයන්න ඕන. අද මේ රටේ නිවැරදි මිනිස්සු අත්අඩංගුවට ගන්න නියෝග නිකුත් වෙනවා. මේ රටේ දූෂණ වංචා හොරකම් කරපු ඔක්කොම එලිපිට අවිල්ල ඉඳෙද්දි ඒ උදවිය නිදැල්ල හැසිරෙනවා. ගිහාන් පිළපිටියේ විනිශ්චයකාරතුමාගේ ප්‍රශ්නය ගැන අපි කතා කරන්න ඕන. අපි හැමදාම විශේෂයෙන් මම හිටපු අධිකරණ ඇමතිවරයා විදිහට මෙරට විනිශ්චයකාරවරුන් කරන සේවය මොන විනිශ්චයකාරවරුන්ගේ අතින්ද සාමාන්‍යයෙන් ගෞරවනීය සේවයක් වෙන්නේ, මොන අයද දුර්වල සේවයක් සපයන්නේ කියන පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා. මේ ගිහන් පිළපිටියේ මැතිතුමාට නොයෙකුත් බලපෑම් කරලා තියෙනවා. ආයදා ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් විදිහට කටයුතු කරපු, රාජ්‍ය ඇමතිවරයෙක් විදිහට කටයුතු කරපු ගරු රංජන් රාමනායක මැතිතුමා. එතකොට ඒ පිළිබඳව එතුමා පොලිසියට පැමිණිලි කරලා තියෙනවා, අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කරලා තියෙනවා. හැබැයි අද පැමිණිලිකාරයව අත්අඩංගුවට ගන්න කියලා නියෝග වෙනවා. මේක බරපතල ප්‍රශ්නයක්. එතකොට මේ වගේ නියෝගයක් මෙවැනි විනිශ්චයකාරවරයෙකුට එනකොට අනිත් විනිශ්චයකාරවරුන්ගේ හෘද ස්පන්දනය වැඩ කරන්නේ කොහොමද කියලා, මේ නියෝග දෙන උදවිය කල්පනා කරන්න ඕනේ නැද්ද කියලා එතන ප්‍රශ්නයක් මතුවෙනවා. තමන්ට බලපෑම් කිරීම, ඒ බලපෑම් කිරීම හරහා තමන්ට වෙන පීඩනය අදාළ නීති ආයතනවලට දැනුම් දීලා තියෙනවා නම්, පැමිණිලි කරලා තියෙනවා නම්, ඒ පුජ්‍යලයාට දඬුවම කරන එකද මේ රටේ අධිකරණයෙන් සිද්ධ වෙන්න ඕන කියලා ප්‍රශ්නයක් තියෙනවා. අද මේ පාර්ලිමේන්තුවේ දවස් ගණනාවක් කතා කරනවා මේ හඬපට ගැන, අධිකරණයට කරපු බලපෑම් ගැන කතා කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් පසුගිය ආණ්ඩුවේ මම සිටියා ඇමතිවරයෙක් විදිහට, ඔබතුමා හොඳට දන්නවා අවුරුදු දෙකමාරක් තිස්සේ මට ඒ කැබිනට් එකේ ලොකු සටනක් කරන්න සිද්ධ වුණා. මොකක්ද මේ අධිකරණවලට විනිශ්චයකාරතුමන්ලන්ට බලපෑම් කරලා ඒ ආණ්ඩුවේ අවශ්‍ය ඒගොල්ලන්ගේ අවශ්‍ය දේවල් ක්‍රියාත්මක කරවගන්න, ඒකම තමන්ගේ මතයට එකඟ නැති විපක්ෂයේ දේශපාලඥයන්ගෙන් පළිගන්න, අත්අඩංගුවට ගන්න, මේ එකකටවත් එදා අධිකරණ ඇමතිවරයා විදිහට නීතියෙන් පිට කිසිම අවස්ථාවක කටයුතු නොකරපු නිසා ඒක වරදක් කොට සලකලා අමාත්‍ය ධූරයේ නෙරපීම දක්වා යද්දිත් මම මගේ ප්‍රතිපත්ති මම වෙනස් කරලා නැහැ. අවුරුදු දෙකමාරක් අධිකරණ ඇමති විදිහට කටයුතු කරලා තියෙනවා. ඔබතුමාලට හොයලා බලන්න පුළුවන් ලංකාවේ ඕනම විනිශ්චයකාරවරයෙක්ගෙන් කතා කරලා එදා පටන් හිටපු නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ ඉඳලා පල්ලෙහා නිලධාරීන්ට කතා කරලා අහන්න පුළුවන් කවදාවත් තම අධිකරණ ඇමතිවරයා විදිහට කිසිම විනිශ්චයකාරවරයෙකුට නඩුවක් ගැන ප්‍රශ්නයක් අහලා තියෙනවද කියලා. නඩුවක අහරක අහවල් දෙයක් කරන්න කියලා නෙමෙයි, නොකරන්න කියලා නෙමෙයි, මෙහෙම නඩුවක් තියෙනව නේද කියලාවත් මම කවදාවත් කතා කරලා නැහැ. ඒක නිසා තමයි මට එදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට කතා කරලා මට චෝදනා ඉදිරිපත් කරේ, තමුන්වංශ වගේ අධිකරණ ඇමතිවරයෙක්ගෙන් මේ රටට වැඩක් නැහැ. අපිට ඕන අපේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන, අපිට ඕන තීන්දුව අරන් දෙන්න පුළුවන් අධිකරණ ඇමතිවරයෙක් අපිට ඕනයි කියලා තමයි එදා මාව අධිකරණේ අමාත්‍ය ධුරයෙන් නිරපන්න තීන්දුව කළේ. මම ගියාට පස්සේ අවුරුදු දෙකහමාරක් තිබුණා. මං විශ්වාස කරන්නේ ගරු තලතා අතුකොරල මැතිණියත් ඒ වගේ දේවල් වලට යටපත් උනායි කියලා. එතුමියත් නීතිඥවරියක්, එතුමියත් නීතිය දන්නවා. හැබැයි එදා ඒ ඉහළ හිටපු ඉහළ පෙළේ නායකයෝ අධිකරණ ඇමතිවරයා ලව්ව කරගන්න බැරි දේ කරන්න එදා පාවිච්චි කරුවා, රූකඩයක් පාවිච්චි කරුවා. ඒ රූකඩේ තමයි රංජන් රාමනායක විනිශ්චයකාරවරුන්ට බලපෑම් කරලා බලාපොරොත්තු දීලා උසස්වින් ලබා දෙනවා කියලා, මේක අහවල් අගමැතිගෙන් ජනාධිපතිගෙන් මම සතියෙන් දෙකෙන් අරන් දෙනවා කියලා බලපෑම් කරලා අපේ අධිකරණ ක්‍රියාදාමය සම්පූර්ණයෙන් අද විනාශ කරලා තියෙනවා. ජනතාවට අධිකරණය පිළිබඳව තිබුණු බලාපොරොත්තු අද බිඳ වැටිලා තියෙනවා. ගරු කතානායකතුමනි, අමතක කරන්න එපා, අද අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. අපි මේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකයේ සමාජිකයේ විදියට ඉන්නවා. හැබැයි මෙච්චර කාලයක් පෞගිය දශක 3-4ක කාලයක් තිස්සේ මේ රටේ ත්‍රස්තවාදී කැරලි 3ක්, මහා යුද්ධයක්, මේ ඔක්කොම තියදී අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකුණා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය රැකුණේ මේ රටේ විධායකයේ පිළිබඳව තිබෙන දැඩි විශ්වාසය නිසාවත්, මේ රටේ මේ පාර්ලිමේන්තුව පිළිබඳව මේ රටේ මිනිසුන්ට තියෙන විශ්වාසය නිසාවත් නෙමෙයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වුණේ අපේ රටේ අධිකරණය පිළිබඳව තවදුරටත් ජනතාවට තිබුණු විශ්වාසය නිසායි. අද ඒ විශ්වාසය නැතිබංග කරලා තියෙනවා. මෙතන අහන්න ඕන ප්‍රශ්නයක නෙමෙයි කියන්නේ රූකඩයක්, රූකඩේ නටවපු ඒ රූකඩ නූල ලණුව කාගේ අතේ තිබුණද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. කවුද ඒ පිළිබඳව වගකීම ගන්න කියන කාරණය මේ පාර්ලිමේන්තුවේ මතුවෙන්නෙත් නැහැ, අද ජනමාධ්‍යයේ මතුවෙන්නෙත් නැහැ. එදා ආණ්ඩුවේ හිටියා කැබිනට් ඇමතිවරු, තවත් රාජ්‍ය ඇමතිවරු හිටියා. ඒ ඇමතිවරුන්ට කරන්න බැරි දේවල් හරි, නොකර කරන්න අකමැති දේවල් හරි කරන්න හිට පල්ලෙයන් හිටපු රාජ්‍ය ඇමතිවරේ කොහොමද මේකට පෙළඹුණේ කියන එක, කවුද ඔහුට ඒ ශක්තිය සහ බලය ලබා දුන්නේ කියන එක පිළිබඳව මේ පාර්ලිමේන්තුව විමසිලිමත් වෙන්න ඕනේ කියන කාරණේ මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම මතක් කරන්න ඕන විමල් වීරවංශ මැතිතුමා මතක් කරා අපේ විවස්ථාදායක සභාව. මමත් ওই විවස්ථාදායක සභාවේ හිටියේ අවුරුදු 1කට වැඩි කාලයක්. අද අපි විවස්ථාදායක සභාව ගෙනාවේ මොකටද? මේ රටේ ස්වාධීන රාජ්‍ය සේවයක් හදන්න, මේ රටේ අධිකරණය ස්වාධීන කරන්න, මේ රටේ පොලිසිය ස්වාධීන කරන්න. අද ස්වාධීන පොලිස් කොමිසමක් දාලා තියෙනවා. අපි 19 වෙනි සංශෝධනයෙන් හදලා, හැබැයි 2014 තිබුණට වැඩිය අද අපේ රටේ කුඩු ව්‍යාප්ත වීම වැඩි වෙලා තියෙනවා, පාතාලේ ව්‍යාප්ත වීම වැඩි වෙලා තියෙනවා, අපරාධ වැඩි වෙලා තියෙනවා, මහා මාර්ග නීති උල්ලංඝනය කිරීම වැඩි වෙලා තියෙනවා. එහෙමනම් අපි හොයලා බලන්නට ඕන මේ ස්වාධීන කොමිෂන් වලින් අපේ රටට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඊටත් වැඩිය ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අවස්ථාවේදී ඉතාමත් බරපතල කාර්යයක් පිළිබඳව මම ඔබතුමාගේ අවධානය, මේ රටේ ජනතාවගේ අවධානය යොමු කරනවා. මේ ස්වාධීන පොලිස් කොමිසමක් ඇති කරාට අපේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේලා සාධාරණ යුක්තිසහගත ක්‍රියාපිළිවෙතක් සිද්ධ වුණාද කියලා. අපේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ඒ යුද්ධ කාලෙවත් එදා පාස්කු ඉරිද වගේ එක මොහොතකදී, එක තප්පරයකදී දේවස්ථාන ගණනාවක් පුපුරවලා, තරුපයේ හෝටල් ගණනාවක් පුපුරවලා 300කට අධික ජීවිත, අහිංසක ජීවිත, යුද්ධයට ගියපු සෙබළු නෙවෙයි එතන හිටියේ. තමන්ගේ දෙයියන්ට යාතිකා කරන්න ජීවිතයේ උසස්ම පාස්කු දවස, සුද්ධවන්ත වූ දවස, ඒ පාස්කු ඉරිදා දෙවියන්ට යාඥා කරන්න, ස්තෝත්‍ර ගායනා කරන්න ගියපු අසරණ ජනතාව 300ක් අමු අමුවේ කෑලි කෑලි වලට කැඩිලා යන්න බෝම්බ පුපුරවලා ඒ ජීවිත විනාශ කරා. ඒ ජීවිත විනාශ කිරීම සම්බන්ධව මේ ස්වාධීන රාජ්‍ය සේවයක්, ස්වාධීන අධිකරණයක් ඇති කරන්නේ කියලා ඒ උත්තරීතර පරමාර්ථයෙන් හදපු විවස්ථාදායක සභාව වග කියන්න ඕන ඒ මිනිමැරුන් සියල්ලටම. ඇයි මම එහෙම කියන්නේ සාක්ෂි ඇතුව? මම ඒක හිටපු සමාජිකයෙක්. එදා පොලිස්පති තනතුර පත් කරන්න නම් සුදුසු නිර්දේශ කරලා එවනකොට එදා අපි ජනාධිපතිතුමාට කිව්වා, මම මේකට ගෙවන්න ඕන එක සුදුසු නමයි, ඒ සුදුසු නම අනුමත කරනවද නැද්ද කියන එක විවස්ථාදායක සභාවෙන් තීරණය කරන්න ඕන කියලා. හැබැයි එතුමට බලපෑම් කරලා නම් තුනක් ගෙන්නගෙන ඒ අවස්ථාවේදී එහි දෙවනි නම පූජිත ජයසුන්දර මහත්මයාගේ නම සඳහන් වෙනකොට මම විරෝධයත් ඉදිරිපත් කළා. සුදුස්සා එතුමා නෙමෙයි, අපේ රටේ ජනතාවගේ ආරක්ෂාවේ වගකීම බාර ගන්න පුළුවන් එතන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා SM වික්‍රමසිංහ මහත්මයා, එතුමයි මේකට පත් කරන්න ඕන කියලා. හැබැයි විවස්ථාදායක සභාව ඒකට විරුද්ධ වුණා. හේතුව එතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විදියට කටයුතු කරපු නිසා. මම එදා කිව්වේ ඒකම තමයි එතුමට තියෙන සුදුසුකම. අවුරුදු 30ක් ලෝකේ දරුණුතම මිනිමරු යුද්ධ තියෙන වෙලාවේ රටේ රාජ්‍ය නායකයාගේ ජීවිතය ආරක්ෂා කරලා දෙන්න පුළුවන් වෙච්ච ඒ දක්ෂ පොලිස් නිලධාරියට පොලිස්පති තනතුර, ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ඔහුට හිමිවිය යුතු තනතුර නොදීම මහ බරපතල පාපයක්. හැබැයි එදා විවස්ථාදායක සභාව කිව්වා, අපිට එක්සත් ජාතික පක්ෂයට පක්ෂග්‍රාහී, අපිට හිතති, අපි කියන විදිහට වැඩ කරන පොලිස්පතිවරයෙක් අපිට පත් කරගන්න ඕන. ඒ අනුව එදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව හිටපු පූජිත ජයසුන්දර මහත්මයා ඔය තනතුරට පත් කරපු නිසා තමයි පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධ වුණේ. ඒක නිසා තමයි අපේ රට මලගමක් බවට පත් වුණේ. මිනිමැරුම් වලට විවස්ථාදායක සභාවේ සියලු දෙනා වග කිය යුතුයි කියලා මම මේ අවස්ථාවේදී කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ ඒ කියෑමට සුදුසු අවස්ථාවක් නොවුනත් මේ රටේ තියෙන මේ භයානක තත්ත්වය අද අපේ රටේ ජනතාවට අවබෝධ කරගන්න මින් ඉදිරියටත් මේ වගේ භයානක තත්ත්වයන් වලට මුහුණ දීමට ඇති අවස්ථාවෙන් ජනතාව ගලව ගන්න මට මේක අද ප්‍රකාශ කරන්නට සිද්ධ වුණා. ඒත් ප්‍රකාශ කරමින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු රංජිත් සොයිසා මන්ත්‍රීතුමා අපේ රටට අනුපමේය සේවයක් සිද්ධ කළා. එදා බුදුන් වහන්සේ දේශනා කළේ රූපං ජීරති මජ්ජානං නාමගොත්තං නජීරති කියලා. අද අපි කතා කරන්නේ අර දිරා ගියපු ශරීරයක් පිළිබඳව නෙමෙයි. ඕනම කෙනෙක්ගේ ශරීරේ මැරුණම දිරා යනවා, ඒකෙ මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. පංචස්කන්ධය එතනින් ඉවර වෙනවා. හැබැයි ඒ තැනැත්තා ජීවතුන් අතර ඉන්න මිනිස්සුන්ට මතකෙ හිටින කාලයක් තිස්සේ අමතක නොවන සේවයක් ඉෂ්ට කරලා තියෙනවා නම් අන්න ඒ නාම ගෝත්‍රය කියන එක කවදාවත් දිරන්නේ නැහැ. කාලයක් යනකම් මිනිස්සුන්ට අමතක වෙන්නේ නැහැ. ඒ වගේ ශ්‍රේෂ්ඨ චරිතයක් තමන්ගේ ජනතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් උනත් කටයුතු කරන්න පුළුවන් උදාර මන්ත්‍රීවරයෙක් විදියට අපිට රංජිත් සොයිසා මැතිතුමා හඳුන්වලා දෙන්න පුළුවන්. එතුමා මට අවසාන වශයෙන් කතා කරන්න අවස්ථාව ලැබුණේ පහුගිය ජනාධිපති මැතිවරණේ නොවැම්බර් මාසේ 10 වෙනිදා. එතුමාගේ නිවසට 2000ක් ජනතාව ඇවිල්ලා හිටියා. ලොකු රැස්වීමක් සංවිධානය කරලා ඒ වෙනකොටත් එතුමා ඉතාමත්ම රෝගාතුරව රෝහල්ගත වෙලා හිටියා. එතුමා ඒ අවස්ථාවේ නොසිටියත් එතුමාගේ ආදරණීය ඒ පුත්‍රයා සම්බන්ධ කරගෙන අපේ විශාල රැස්වීමක් කරලා ඉවරුණාට පස්සේ මට එතුමා දුරකථනයෙන් කතා කරලා කිව්වා, ඔබතුමා කරපු කතා මම දුරකථනයෙන් ආගෙන හිටිය කියලා. එතුමා මට ස්තුති කරා. ඒක තමයි එතුමාත් එක්ක මට අවසාන වශයෙන් කතා කරන්න ලැබුණු අවස්ථාව. ඉතින් එතුමා මේ රටේ වංචාවෙන් දූෂණයෙන් දුරාචාරයෙන් තොර හොඳ ආදර්ශමත් දේශපාලන නායකයෙක් විදිහට අපේ රටේ සබරගමුවේ ජනතාවට, රටේ ජනතාවට එතුමා විසින් ඒ සදා නොමකන සේවය අපි මේ අවස්ථාවේදී සිහිපත් කරමින් අපි එතුමන්ට පින් අනුමෝදන් කරමින් එතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සුව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අපගේ ඒ කනගාටුව බලවත් ශෝකය එතුමාගේ ආදරණීය බිරිඳ දරුවන් සමග අපි බෙදා හදා ගන්නවා කියන කාරණය මේ අවස්ථාවේදී මතක් කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි කාලය ලබා දීම සම්බන්ධව.
බොහොම ස්තුතියි. ගරු ශිහාන් සේනසිංහ රාජමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අපේ පාර්ලිමේන්තුවේ අපිට කඳවුරක් හැටියට ඉතාම කනගාටුදායක දවසක්. මොකද 2010 අපිත් එක්ක එකට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න රත්නපුර දිස්ත්‍රික්කයෙන් වරම අරගෙන, ඊට පස්සේ 2015 ඉඳලා ඓතිහාසික ගමනක් වෙනුවෙන් නායකත්වය දීපු අපේ සටන් සගයෙක් අපිට අද අහිමි වෙලා තියෙනවා. විශේෂයෙන්ම 2010 තමයි මම රංජිත් සොයිසා මන්ත්‍රීතුමාව හඳුනාගන්නේ. අපි පාර්ලිමේන්තුවේ එවකට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු හැටියට කටයුතු කරද්දී එතුමාගේ අත්දැකීම් සහ ඒ පළාත් සභාව තුළ එතුමා ගත්ත අත්දැකීම් අපි සියලු දෙනා එක බෙදා හදාගත්තා. ඒ වගේම එතුමා නිතරම එතුමාගේ ආසනය රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව සම්බන්ධයෙන් අපිත් එක්ක සාකච්ඡා කරා වගේ විතරක් නෙවෙයි, අපේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමෙත් නිරන්තරයෙන්ම රත්නපුරේ ජනතාව ගැන හඬනගන්න එතුමා කටයුතු කරා. ඒ වගකීම නිසි ආකාරව ඉටු කරපු මන්ත්‍රීවරයෙක් හැටියට තමයි අපි දකින්නේ. ඒ වගේම 2015 ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රටේ මං හිතන්නේ මැතිවරණ ඉතිහාසය තුළ අපේ රටේ අවාසනාවට සිදුවෙච්ච බලපෙරළියත් එක්ක රංජිත් සොයිසා මන්ත්‍රීතුමාත් අපිත් එදා තීන්දු කරා මහින්ද රාජපක්ෂ වර්තමාන අගමැතිතුමා වෙනුවෙන් ඒ කඳවුර තුළ ඉඳලා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව අපේ සටන මෙහෙවන්න. අපේම කඳවුරේ කොටසක් ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් වෙනුවෙන් සහයෝගය දක්වද්දී අපි රංජිත් සොයිසා මන්ත්‍රීතුමාලා අපි ඒ ආණ්ඩුවට විරුද්ධව ඒ ආණ්ඩුව ගෙනිච්ච මර්ධනකාරී වැඩපිළිවෙලට විරුද්ධව සටන අපි දියත් කරා ජනතාවත් එක්ක අත්වල් බැඳගෙන. 2015 අගෝස්තු මාසේ මැතිවරණයෙන් නැවත අපි මේ පාර්ලිමේන්තුව තුළ මුණ ගැහුණාම අපි පළවෙනි දවසේ ඉඳලා තීන්දුව කරා අපි එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ බල කඳවුර ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. එතනදී අපි මන්ත්‍රීවරු 54 දෙනෙක්ගෙන් යුක්ත ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි එක පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ කණ්ඩායමක් හැටියට කටයුතු කරද්දී මං හිතනවා රංජිත් සොයිසා මන්ත්‍රීතුමා අපි මන්ත්‍රීවරු සම්බන්ධීකරණය අතින් එතුමාගේ කාලය සම්පූර්ණයෙන් එතුමා ඒ වෙනුවෙන් වැය කරා. අපි යම් විරෝධතා වැඩපිළිවෙලක් කරනවන උද්ඝෝෂණයක් කරනවන ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ යම් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවන ඒ සියල්ල සංවිධානය කිරීම සහ ඒ සම්බන්ධීකරණයේ වගකීම ගත්තේ රංජිත් සොයිසා මන්ත්‍රීතුමා. මම හිතන්නේ අදටත් අපි ආණ්ඩු පක්ෂයට ආවට පස්සේ එතුමාගේ සම්බන්ධීකරණයේ අඩුව අදටත් අපි සියලුම දෙනාට දැනෙනවා. ඒ වගේම ජනාධිපතිවරණයේදී 2019 මම අපේ පක්ෂයේ නෙළුම් මාවත කාර්යාලයට ගිහිල්ලා අපි වැසිල් රාජපක්ෂ ඇමතුමත් එක්ක සාකච්ඡාවක් කරන අවස්ථාවක තමයි මම දැනගත්තේ රංජිත් සොයිසා මන්ත්‍රීතුමා මැතිවරණයට ටික කාලෙක ඉඳන් අසනීප තත්ත්වයක හිටියා කියලා. හැබැයි එදා බැසිල් රාජපක්ෂ ඇමතුමා අපිට කිව්වා රංජිත් සොයිසාගේ කැපකිරීම කොච්චරද කිව්වොත් මේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් එතුමාගේ කැපකිරීම හරහා තමයි එතුමා රෝගාතුර වෙලා ඉන්න අවස්ථාවකවත් ඒ නිසි ප්‍රතිකාර ගන්න අවධානයක් යොමු නොකළේ. මොකද දවසක් දෙකක් ඉස්පිරිතාලේ නතර වෙලා ඉන්නවා, ආපහු දවසක් දෙකක් ගිහිල්ලා මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙනවා. ඒ වගේ ඉතාම ඉහළ කැපකිරීමක් මේ රටේ එක්සත් ජාතික පක්ෂ විරෝධී කඳවුරට, මේ රටේ ආණ්ඩුවක් හැටියට එදා ඒ ආණ්ඩුව අරන්ගිව පීඩාකාරී ආණ්ඩුවට විරුද්ධව රංජිත් සොයිසා මැතිතුමා අපිත් එක්ක එකතු වෙලා ඒ නායකත්වය ලබා දුන්නා. හැබැයි අපිට කනගාටුයි එතුමාට අපිත් එක්ක ඇමතිවරු හැටියට දිවුරුම් දෙන්න තියෙන අවස්ථාව, එතුමාට අපිත් එක්ක ඒ ජයග්‍රහණයේ සතුට භුක්ති විඳින්න බැරි වුණා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නොවැම්බර් මාසේ 18 වෙනිදා අනුරාධපුරයේ දිවුරුම් දෙද්දී එතුමා මට ඊට පෙරදින කතා කරලා ඇහුවා කීයටද ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න, කීයටද එතුමා අනුරාධපුරයට එන්න ඕනි කියලා. මම හිතුවා එතුමා අසනීපක තත්වයෙන් ඉන්නවා කියදී මම විශ්වාස කරේ නැහැ. මොකද ඊටාම පිළිවෙලට එතුමාගේ ජීවිතය එතුමා ගොඩනගාගෙන තිබ්බා. උදේම පාර්ලිමේන්තුවට එනවා. ඒ නිසි වෙලාවට පාර්ලිමේන්තු කටයුතු නියැලෙනවා. පාර්ලිමේන්තුවේ පුස්තකාලය පරිශීලනය කරන මන්ත්‍රීවරුන් අතරින් ඉහළම පරිශීලනත්වයක් තිබ්බේ රංජිත් සොයිසා මහත්මයාගේ. එතුමා කිව්වා මට, මං ඇහුවා රංජිත් අයියා මොකද කටහඬ මොන හරි වෙනස් වෙලා තියෙනවා රැස්වීම් වලට ගිහිල්ලාද කියලා. එතකොට මට කිව්වා නෑ මම අසනීප වෙලා ඉන්නේ, මම රෝහල් ගත වෙලත් හිටියා. හැබැයි මම මේ ජයග්‍රහණය වෙනුවෙන් අනුරාධපුරයට ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සුබපතන් දෙනවා කියලා එදා ඓතිහාසික රුවන්වැලි මහා සෑ මළුවේ පැවති උත්සවයට එතුමා දිරුන්දීමේ උත්සවයට සම්බන්ධ වුණා. ඊට පස්සේ එතුමා රෝහල් ගත වෙලා හිටියා. ඒ අවස්ථාවේ අපි සියලු දෙනා ඇමතිවරු හැටියට දිරුන් දෙද්දී එදා එතුමාගේ නම සඳහන් ඒ ආසනය වෙනම ජනාධිපති කාර්යාලයේ වෙන් කරලා තිබ්බා. අපි සියලු දෙනා මේ සම්බන්ධයෙන් කතා කරේ. එක පැත්තකින් අපි එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් වෙනස් කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක ඒ සටනට දායකත්වය ලබා දීලා අපි ජයග්‍රහණය කරලා ජනතාවාදී ආණ්ඩුවක් පිහිටවන දවසේ ඒ අපේ සියලුම සටන් සගයන්ට දැනිච්ච අඩුව තමයි ඒ ආසනය එදා හිස්ව පැවතීම. ඉතින් මං හිතනවා අපිට ආණ්ඩු පක්ෂය හැටියට අපේ ඒ ක්‍රියාකාරීත්වයට රංජිත් සොයිසා මහත්මයා හිටියානම් ඇමතිවරයෙක් හැටියට එතුමා ලබා දෙන්න පුළුවන් උදාර දායකත්වය ලබා දෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා රත්නපුරේ ජනතාවට එතුමාගේ ඒ අඩුව මං හිතන්නේ එහෙම එසේ මෙසේ කෙනෙකුට පුරවන්න වෙන්නේ නැහැ. මොකද ඒ තරම් දේශපාලනය වෙනුවෙන් ඒ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් එතුමාගේ කැපකිරීම කරා. එතුමා පාර්ලිමේන්තුවට ආවත් තමන්ගේ කාර්යභාරය පාර්ලිමේන්තුව තුල කරලා අනිවාර්යෙන්ම රාත්‍රී කාලයේ හරි තමන්ගේ ආසනයට දිස්ත්‍රික්කයට ගිහිල්ලා මහජන අවශ්‍යතා හොයලා බලලා තමයි නැවත පසුදින පාර්ලිමේන්තුවට එන්නේ. ඉතින් මම හිතනවා එතුමා පැහැදිලිවම අද මේ මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් මොන ආකාරයේ මතයක් ජනතාව දරුවත් සැබවින්ම මහජන නියෝජිතයගේ කාර්යභාරය නිසියාකාරව අඩුවක් නැතුව ගෞරවයෙන් පාර්ලිමේන්තුව තුළ ඉටු කරපු මන්ත්‍රීවරයෙක් හැටියට තමයි අපි දකින්නේ. ඉතින් අපි විශේෂයෙන්ම කනගාටු වෙනවා එතුමාගේ ඒ හදිසි වියෝව අපිට අදටත් අදහා ගන්න බෑ. මේ කඳවුර තුළ රංජිත් සොයිසා මන්ත්‍රීතුමා අපිත් එක්ක නැහැ කියලා. ඉතින් ඒ අඩුව පුරවන්න ඒ පවුලේ සියලු දෙනාටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවටත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වගේම රංජිත් සොයිසා මන්ත්‍රීතුමා කරගෙන ගියපු ඒ කාර්යභාරය ඉටු කරගන්න පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ ඒ සියලුම මහජන නියෝජිතයන් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් රංජිත් සොයිසා මන්ත්‍රීතුමා කරපු කාර්යභාරය වෙනුවෙන් එතුමාට ඒ ගෞරවත්වය ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරයි කියලා විශ්වාසය පළ කරමින් එතුමාට නිවන් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් එතුමාගේ ආදරණීය බිරිඳ දූදරුවන් සියලු දෙනාට අපේ ශෝකය මේ අවස්ථාවේ පුද කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු සුනිල් හඳුනැත්තමතුමා,
ගරු නියෝජක කතානායකතුමනි, විශේෂයෙන්ම අපේ පාර්ලිමේන්තුවේ අපිත් සමග සමකාලීනව දේශපාලනය කරපු රංජිත් සොයිසා රත්නපුර දිස්ත්‍රික්කයේ ගරු මන්ත්‍රීතුමා වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කරන මොහොතේ අදහස් කිහිපයක් පළ කරන්න බලාපොරොත්තු වෙනවා. මීට කලින් කතා කරපු ගරු මන්ත්‍රීතුමාලා හැමදෙනාම කිව් වගේම ඒ එතුමාගේ පවුලටත් ඥාතීන්ටත් ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවටත් විතරක් නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ අපිට පාර්ලිමේන්තුව තුළ වාද විවාද තර්ක විතර්ක කළත් විශේෂයෙන්ම සරල සුන්දර මිනිසෙක් හැටියට අපිත් එක්ක ගත කරපු නිහතමානී මන්ත්‍රීවරයෙක් තමයි අපි අතරින් වෙන් වුණේ. අතර මේ පණිවිඩය අහපු මොහොතේමත් අපට ඒක දරාගන්න අමාරු ශෝකජනක පණිවිඩයක් බවට පත් වුණා. මට රංජිත් සොයිසා මන්ත්‍රීතුමා පිළිබඳ තියෙන අත්දැකීම තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේදී අපි වාද විවාද තර්ක විතර්ක ප්‍රතිපක්ෂවල ඉඳගෙන කරත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් මම හිතනවා රූපවාහිනී වැඩසටහන්වල දේශපාලන වැඩසටහන්වල මට වැඩියෙන්ම හම්බෙච්ච මිත්‍රයෙක් තමයි රංජිත් සොයිසා මන්ත්‍රීතුමා. මම හිතන්නේ ඒ දේශපාලන අභියෝගයන් පක්ෂයක් වෙනුවෙන් ඕනම අමාරු වෙලාවක බාරගත්ත කෙනෙක්. රංජිත් සොයිසා මන්ත්‍රීතුමාගේ මම දැකපු විශේෂත්වයක් තිබ්බේ ඔහුටම ආවේනික වෙච්ච ඔහුගේ ආවේගයක් තිබ්බා. මම කියන්නේ ඒ දේශපාලන ආවේගය සමහර විට අපි අපේ මේ වර්තමාන තරුණ මන්ත්‍රීවරු අතරේ දකින්නේ නැහැ. ඒ ඔහුගේ දේශපාලන ආවේගය කියන එක අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය තැනට අවශ්‍ය විදියට යොදව ගන්න පුළුවන් දක්ෂතාවයක් ඔහුට තිබුණා. ඒ ආවේගය නැතුව දේශපාලනය කරන්න බෑ.
ඒ දේශපාලන ආවේගය ඔහු පුජ්‍යලිකවම ඇත්තම කිව්වොත් ඒක ඇම්මක් ඇඟෙන් මෙන දෙයක්. ඒක රංජිත් සොයිසා මන්ත්‍රීතුමා ළඟ තිබුණා. ඒ වගේම තමයි ඒකේ අනිත් දේ තමයි ඒක දේශපාලනයට විතරක් සීමා කරගන්න පුළුවන් හොඳ ගුණයක් එතුමා ළඟ තිබුණා. ඒක දේශපාලන විතරයි එතුමා සීමා කරගත්තා. අපිත් එක්ක තර්ක විතර්ක වාද විවාද ආවේගයන් ඕන දෙයක් තිබුණත් මෙතන එළිය කොරිඩෝයේදී මල්ලි කියලා කතා කරන්න පුළුවන් අයියේ කියලා කතා කරන්න පුළුවන් හැකියාවක් උඩ තිබුණා. ලයිබ්‍රේරියේදී ඔහු ළඟ තිබුණ මිත්‍රත්වය සුමද සීලීත්වය ආදරය ගෞරවය අපි කාටත් අපි දැක්කා. රූපහානි වැඩසටහනක් ඉවර වෙලා එළියට බහිනකොට අපෙන් කොහොමද යන්නේ කියලා අහන්න තරම් නිහතමානීත්වයක් ඔහු ළඟ තිබුණා. මම දන්නවා මම දන්න තරමට ඔහු ජනතා විමුක්ති පෙරමුණේ අපේ පක්ෂයේ ඉතිහාසයේ ශිෂ්‍යාංශේ ක්‍රියාකාරී සමාජික හැටියට වැඩ කරලා තියෙනවා. අපේ පක්ෂ දේශපාලන ආභාසය ඔහු ලබා ගත්ත කෙනෙක්. ඒ ආභාසය අපිත් එක්ක බෙදා හදා ගන්න ප්‍රතිපක්ෂ කඳවුර වල හිටියත් ඔහුට හොඳ හැකියාවක් තිබුණා. මම හිතන්නේ ඒ තිබිච්ච ආවේගීය දේශපාලන ගුණය ඔහු කවදාකවත් නැති කරගත්තේ නැහැ. ඒ නිසා ඔහුට පුජ්‍යලික විවේචන අඩුයි. පුජ්‍යලික චෝදනා අඩුයි. අපි දන්නවා සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කණ්ඩායමක විශාල පිරිසක් හිටියත් ජනතාව ඉස්සරහට යන්න ජනතාවට තමන්ගේ පක්ෂ වෙනුවෙන් අදහස් පළ කරන්න අවස්ථාව ලැබෙන්නේ බොහෝ වෙලාවට අභියෝගාත්මක චරිතවලට. ඔහුන්ට තියෙන ඕන විශේෂ ගුණය තමයි රූපවාහිනී වැඩසටහනකදී ප්‍රතිපක්ෂ අනිකුත් අය අතර සංවාදවලට යනකොට තමන්ගේ පෞරුෂය තමන්ගේ දේශපාලන ජීවගුණය තමන්ගේ අභියෝගේ බාරගැනීමේ හැකියාව ඔහු තුල නැත්තම් ඔහුට තමන්ගේ පක්ෂ නියෝජනය ගන්න අමාරුයි. ඉතින් රංජිත් සොයිසම ගරු මන්ත්‍රීතුමා ළඟ මම දැකපු විශේෂ දේ තමයි හැමදාම මේ කට්ට කන්න පුළුවන්කම තිබුණා. පක්ෂ වෙනුවෙන් මං දන්න තරමට අපි දෙපැත්තක වුණත් පක්ෂ වෙනුවෙන් ඕනම අභියෝගයක් බාරගෙන ඉදිරිපත් වෙච්ච ගරු මන්ත්‍රීවරයෙක්. ඒ නිසා විශේෂයෙන්ම අදත් අපට අඩුව දැනෙන එක නිසා. ඒ අඩුව ගරු නියෝජක කතානායකතුමනි සමායිට මන් දන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ තවත් ඉන්න අනිකුත් මන්ත්‍රීවරු ඒක කොයි ආකාරයට පුරවයිද කියලා. නමුත් රංජිත් සොයිසා කියන අනන්‍යතාවය අපේ මෑත කාලේ අපි දැකපු අපේ කාලයේදී විශේෂයක්. විශේෂයෙන්ම වාමාංශික දේශපාලනයේ වාම කඳවුරේ ඉදිරි අනාගතයේ තව විශාල ගමනක් යන්න තිබිච්ච මිත්‍රයෙක් දේශපාලන සගයෙක් තමයි. හදිස්සියේ ස්වභාවිකව රෝගාතුර වෙලා අපි අතරින් වෙන් වුණේ. ඒක නිසා විශේෂයෙන්ම රංජිත් සොයිසා ගරු මන්ත්‍රීතුමාගේ ඒ අත්දැකීම් මම දන්නවා ඔහු කෝප් කමිටුවේ සාමාජිකයෙක් වුණේ නැහැ. නමුත් හැමදාම පාර්ලිමේන්තුවේදී ඒ ගැන කතා කළා. ඉගෙන ගන්න ආසාවක් තිබුණා. අනිත් අයගෙන් දේවල් දැනගන්න ආසාවක් තිබුණා. එහෙම අර ඒ මම කියපු දේශපාලන ආවේගය සහිතව දේශපාලනය කරපු ඒක නිසා තමන්ගේ කඳවුරට තමන්ගේ දිස්ත්‍රික්කයට තමන්ගේ පක්ෂයට තමන්ට නෙමෙයි තමන්ගේ පක්ෂයට යමක් එකතු කරන හැමදාම උනන්දු වෙච්ච දේශපාලන ගුණයක් සහිත මිත්‍රයෙක්. ඉතින් ඒ නිසා රංජිත් සොයිසා ගරු මන්ත්‍රීතුමා වෙනුවෙන් අද මේ ශෝක වෙන අපි කවුරුත් අතරේ අපේ පක්ෂ හැටියට ජනතා විමුක්ති පෙරමුණේ අපේ ඉතිහාසයේ ඔහු කරපු කාර්යභාරය අපේ පක්ෂයට කරපු කාර්යභාරයක් තියෙනවා. මම දන්නවා එතුමා මිය ගියාට පස්සේ අපේ පක්ෂයේ සගයින් හුඟ දෙනෙක් ඔහුත් එක්ක ඇසුරු කරපු අම්බලංගොඩ ප්‍රදේශයේ විවිධ ප්‍රදේශවල අපේ පක්ෂයේ සගයින් අපෙන් විස්තර ඇහුවා, තොරතුරු විමසුවා, ඔහු ගැන ශෝක වුණා, කනගාටු වුණා. මම ඒ දේ කියන්න ඕන ඒ පවුලේ ආදරණීය බිරිඳ ඇතුළු දූදරුවන් හැමදෙනාට. ඔහු පක්ෂ දේශපාලනයෙන් තොරව අපිත් එක්ක ඇසුරු කරපු දයාබර මිත්‍රයෙක්. එහෙනම් මම හිතන්නේ දයාබර බිරිඳටත්, දරුවන්ටත්, ඔහුගේ පාක්ෂිකයින්ටත්, ඔහුගේ මිත්‍රයින්ටත්, සගයින්ටත් ඔහු දේශපාලන වශයෙන් ඉතිරි කරපු අනන්‍යතාවය රංජිත් සොයිසා කියන අනන්‍යතාවයට එහා ගියපු වටිනාකමක්, නමට එහා ගියපු වටිනාකමක් එකතු කරපු දයාබර මිත්‍රයෙක්. ඒ නිසා රංජිත් සොයිසා ගරු මන්ත්‍රීතුමා වෙනුවෙන් එතුමාගේ පවුලේ සියලු දෙනාටම රත්නපුර දිස්ත්‍රික්කයේ සියලු ජනතාවට අපි අපේ පක්ෂයේ ශෝකය පළ කරනවා. ඒ වගේම එතුමා අපට ලබා දුන්නු ආදර්ශයන්ට දෙකීම් වලට එතුමාට ගෞරව කරන ආචාර කරමින් මගේ ශෝක පණිවිඩ ඉදිරිපත් කිරීම අවසන් කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට අවස්ථාව ලබා දුන්නා.
බොහොම ස්තුතියි ගරු වාසුදේව නානාකර මහත්මයා.
ගරු නියෝජක තානායකතුමනි, අද අපේ සංවේගය පළ කරන්නට මේ අවස්ථාව ලැබී තිබෙන්නේ එක පැත්තකින් ඉතාම ආදරණීය මිත්‍රයෙක් ගැන, තවත් අතකින් ප්‍රබල දේශපාලන සගයෙක් ගැන, තවත් අතකින් මනුෂ්‍යත්වයේ මූලික ලක්ෂණ නිරන්තරයෙන් තමන්ගේ ක්‍රියාකලාපයේදී විදා දැක්ව පුද්ගලයෙක් ගැන. ඒ වගේම බිම් මට්ටමේ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයෙක් හැටියට තමන්ගේ දේශපාලන මහජන නියෝජන ජීවිතය ආරම්භ කළා. ඔහු අභාවයට පත් වුණේ පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් හැටියට පත්වීමට ආසන්නව හිටි මොහොතකයි. මට ඔහු ගැන තිබුණු විශේෂ ප්‍රියමනාප භාවය තිබුණේ ඔහුගේ නිර්ව්‍යාජකම ගැන. ඒ නිර්ව්‍යාජත්වයත් එක්ක ඔහුට තිබුණා නිස්සරණාධ්‍යාසය. ඒ කියන්නේ මේ කරන හැම දෙයක්ම සමාජයේ පොදු යහපත පොදු ජනයා වෙනුවෙන් අපි කරන දෙයක් කියන හැඟීම. ඒ සමගම ඔහුගේ මමත්වය ඔහු පෙරට දමාගත්තේ නැහැ. පොදු වමනාවට නිරන්තරයෙන්ම ඔහු ඉඩ දුන්නා. අපට තිබුණු ලොකුම අභියෝගය එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ ඒ ආණ්ඩුව. ඒ ආණ්ඩුව විසින් මේ ඔප්පු මේ රටේ ජනතා විරෝධී වැඩපිළිවෙල. අනෙක් අතකට මේ රටේ ඔවුන් ගෙනිච්ච දරුණු මර්ධනය. මේ සියලු දෙයට මුහුණ දීම අපේ අභියෝගය වුණා. මේ කාරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ මර්ධනයට හැම අතින්ම මුහුණ දුන්නු, වඩාත්ම වැඩියෙන් මුහුණ දුන්නු පුද්ගලයෙක් හැටියට රංජිත් සොයිසා අපේ සහෝදර මන්ත්‍රීතුමා අපට මතක් වෙනවා. මර්ධනකාරී බලයට යට නොවි එයට අභියෝග කරමින් ඉදිරියට යෑමේ ගුණාංගයක් ඔහු සතුව තිබුණා. ඔහුගේ නිර්ව්‍යාජත්වය තුළින් මතුවෙච්ච දෙයක් තමයි ඔහුගේ නිර්භීතකම. ඒ නිර්භීතකම තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ බලපුළුවන්කාරයින්ට, අධිපතිවාදයට, ප්‍රභූවාදයට විරුද්ධව එතුමා නිරන්තරයෙන්ම ඔවුන්ගේ බලහත්කාරකම් වලට මුහුණ දී තිබෙනවා. ඒ වගේම අපේ රටේ ජාතික වස්තුව මහජන දේපල අපට අහිමි කරද්දී ඒ ආණ්ඩුව ඒවා රැක ගැනීම උදෙසා මේ සභාවේ හඬ නැගීමට අමතරව මහ පොළොවේ භූමියේ ඒ සඳහා ක්‍රියාකාරී විරෝධය පෑමටත්, ඒ විරෝධය පෑමේදී ආණ්ඩුවේ මර්ධනයට මුහුණ දීමටත් ඔහුට සිදු වූ අවස්ථා ගණනාවක් තිබේ. ඒ හැම එකක්ම ඔහු සතුටින් විඳගත්තා. ඒ මර්ධනයට මුහුණ දෙන, ඒ මර්ධනය නිසා හිරකට යන හැම වෙලාවකම ඔහුගේ හදවතේ එක්තරා විදිහක සන්තුෂ්ටියක් තිබුණා. ඒ තමයි මා මේ අද විඳින ඒ අපහසුව, මේ මා විඳින සිර දඬුවම නැත්නම් රිමාන් භාරය, මේ රටේ ජනතාවට විරුද්ධව ඇතිවෙච්ච ආණ්ඩුවකට අභියෝග කිරීමේ ඒ පින්කම නිසා මට අත්වෙච්ච ඉරණමක්ය කියන හැඟීමෙන් ඔහු නැවත පිබිදුණා. ඒ නිසා ඔහුගේ ජීවිතය එක්තරා විශේෂ ලක්ෂණ ගණනාවක් තිබුණු ජීවිතයක්. ඒ ඔක්කොම මට කියන්න පුළුවන් කමක් නැහැ. ඔහු එක්තරා විදිහකට මේ රටේ අපේ වාමාංශික ව්‍යාපාරයේ වම්මියුරේ ගමන් කරපු මිනිහෙක්. දිගටම ඔහු මැදමාවතේ දේශපාලනේ හිටියත් ඒ මැදමාවතේ දේශපාලනේ වම්මියුරේ තමයි ගමන් කළේ. ඔහුගේ අධ්‍යක්ීම් සම්භාරය නිරන්තරයෙන්ම අනිකුත් අයට ආදර්ශයක් වෙන ආකාරයට ඔහු ඒ අය සමග බෙදා හදාගත්තා. මම හිතන්නේ ඉතාම ව්‍යාකූල අවස්ථා මතුවෙනකොට දේශපාලනේ අපි වැනි කාලයක් කරා ගමන් කළා. ඔහු නිවැරදි පැත්ත අඳුනගත්තේ කොහොමද? නිරන්තරයෙන්ම ඔහු නිවැරදි පැත්ත අඳුනගත්තේ UNP විරෝධීව ඉන්න පුළුවන් කොතනද අන්න ඒ දිහාව තමයි නිවැරදි දිශාව කියලා ඔහු තේරුම් ගත්තා. ඒක තමයි ඔහුට තිබුණු සංඥාව නිවැරදි පැත්ත ගැන. ඒ නිසා අපි අද මේ අපේ ආචාර්ය පුදන්නේ එබඳු පුද්ගලයෙකුටයි. අපිට මතකයි ඒ රක්වාන ආසනය තුලත් රත්නපුර දිස්ත්‍රික්කය තුලත් නිරන්තරයෙන්ම නායකත්වය දෙමින් ඔහු ඇති කරපු ඒ මහා ජනතා උද්‍යෝගය. ඒ උද්‍යෝගය ඇති කරන්නට ප්‍රධාන වේදිකාවක ජනතාව අමතමින් ඔහු කරපු කතාවල් වලින් ජනතාවට ලබා දුන්නේ ආවේගයත් උද්‍යෝගයත් ඒ වගේම අවබෝධයත්. ඔහු ක්‍රමානුකූලව තමන්ගේ දැනුම වර්ධනය කරගත්තා. අත්දැකීම් හරහා බිම් මට්ටමේ ඉඳලා ආපු මේ කැරලිකරුවා අන්තිමේදී ඉතාමත්ම ප්‍රබල වාමාංශික මතධාරී විප්ලවකාරී අනාගතයක් දියා යොමු වෙච්ච එක්කෙනෙක්. ඇයි? ඔහු දැනගෙන හිටියා මේ එක්සත් ජාතික පක්ෂයට අපේ තියෙන විරුද්ධත්වය ඒ පක්ෂයේ කවුරුවත් එක්කවත් නෙවෙයි. නමුත් මේ සමාජය තුල තියෙන ඉතා දරුණු සාපරාදී සමාජ ක්‍රමයක වරදට විරුද්ධවයි මේ අපි හැප්පෙන්නේ. මේ රටේ යුක්තියත් සාධාරණත්වයත් වෙනුවෙනුයි මේ අපි හැප්පෙන්නේ. ඔව්, අපේ කඳවුර වෙනුවෙන් බොහෝ විට බොහෝ දුෂ්කර දේවල් කළා. ඒ වගේම ඔහුගේ කටහඬින්, ඔහුගේ විවාදයේ ශක්තියෙන්, ඔහුගේ චතුර කතිකත්වයෙන්, ඔහුගේ තියුණු බුද්ධියෙන් ඔහු නිරන්තරයෙන් හැම තැනකදීම හැම බිමකදීම අභියෝගයට මුහුණ දුන්නා. එක්සත් ජාතික පක්ෂයේ බලහත්කාරකම් වලට මුහුණ දුන්නා. ඒ වගේම රැවටිලිකාරී කතිකයන්ගේ වෙස්මුණු ඉරුවා. ඒ වගේම ඔහු එක්සත් ජාතික පක්ෂය මහජන සේවය පිණිසයි කියලා ඒ පෙන්වන ඒ රූපය සම්පූර්ණයෙන් කීතු කර ඉරා දමන්නට හැකි ශක්තියක් ඔහුට තිබුණා. මම ඊට වඩා දිගට කතා කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අපේ සංවේගය පළ කරනවා. අපේ කඳවුර වශයෙන්ුත් අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනයා වෙනුවෙනුත් අපගේ සංවේගය පළ කරනවා. ඒ වගේම මේ අපේ රංජිත් සොයිසා සහෝදරයාගේ සහෝදර මන්ත්‍රීතුමාගේ ඒ ප්‍රිය බිරිඳ, ඒ වගේම දරුවන් දෙපළ කොයි තරම් මේ අභාවය නිසා කම්පනියට පත් වුණාද කියන එක අපි දන්නවා. නමුත් ඔවුන් පමණක් නෙමෙයි, මුළු රක්වාන ප්‍රදේශය පමණක් නෙමෙයි, රත්නපුර දිස්ත්‍රික්කය පමණක් නෙමෙයි, එයින් එපිට හිටි ජනයා එම කම්පනයෙන්ම ඒ අමබගුල තිබුණු දින කීපය තුළ ඒ ස්ථානය කරා ඇදී ආපු ආකාරය අපි දුටුවා. ඒ නිසා අද අපගේ හෘදයාංගම සංවේගය පළ කරමින් අපේ පක්ෂයේ අපේ දේශපාලන ක්‍රියාදාමයේ ගෞරවාචාර්ය ඔට පුද කරමින් මානියන් වෙනස්තු.
බොහොම ස්තුතියි ගරු සිසිර ජයකොඩි මැතිතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, අපි සියලු දෙනාගේම ආදරය දිනාගත් රංජිත් සොයිසා මැතිතුමා ඉතාම දයාබර වූ සටන් සංගයේ සටන් සහෘදයෙක්. ඔහු වමේ දේශපාලනයට සැබෑ අර්ථයක් එක් කරපු නායකයෙක්. අපි අගෝස්තු මාසයේ 2015 පාර්ලිමේන්තුව ආවට පස්සේ සෑම හැන්දෑවක් වෙනතෙක්ම පාර්ලිමේන්තු පැවති දිනවල හුදකලා වෙලා අපිට විපක්ෂය නිල වශයෙන් විපක්ෂ පිළිගැනීමක් නැති වෙලාවක ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීප දෙනෙක් එක්ක සැන්දෑ යාමේ දක්වා පෙළක්කලාට අපි කතා වෙනවා. අපි ඉන්නේ පාර්ලිමේන්තුවේ වහල යන්නද අන්තිම මොහොත දක්වා අපේ සටන අපි අතහැරියේ නැහැ. ආණ්ඩුවේ විවිධ අපේ රට අහිතකර කටයුතු වලදී පාර්ලිමේන්තුව වේදිකාවක් කරගෙන රටේ ජනමතය ගොඩනගන්න අද ඇති කරලා තියෙන ඒ ජනතා පෙරළිය ඇති කරන්න මූලික වෙච්ච සටන් සංගයක් ලෙස අපි හඳුන්වනවා. අපි කවගේත් ආදරේ දිනාගත්තා පසුබැස්ස නැති නිර්භීත නායකයෙක්. ඒ වගේම එතුමාට විශාල බලාපොරොත්තු තිබුණේ නැහැ. මැති ඇමතිකම් තන්ත්‍ර පිළිබඳ බලාපොරොත්තු තිබුණේ නැහැ. මට මතක් වෙනවා අපි අපේ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයට පෙර සති කීපයකට පෙර ජනාධිපති උණුසුම නැගියන වෙලාවක රංජිත් සොයිසා මැතිතුමා යහපැත්තේ පාළු ආසනයේ කියනගෙන අපිත් එක්ක කිව්ව කතාවක්. මැති ඇමතිකම් ගන්න අපේ අදහසක් නැහැ. හැබැයි එකම දෙයක් අපිට තියෙනවා, අවුරුදු ගණනක් අවුරුදු 15ක් ඉස්සක් එක දිගට මට උදව් කරපු රත්නපුරේ මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ මිනිස්සු ටික ගොඩ දාන්න තව එක සැරයක් ඉල්ලන්න මට හිතෙනවා. ඒ අර මේ දේශපාලනයේ යන විදිය, මේ දේශපාලනයේ ගැන ලොකු බලාපොරොත්තු නැහැ කියලා. ඒ නිසා තමුන්ගේ රට වෙනුවෙන් කරන්න ඕන උපරිම යුතුකම, අවශ්‍ය යුග පෙරළිය ඉටු කිරීම සමග එතුමා අපේක්ෂා කරපු කරුණ තිබ්බා. ඒ තමයි ඔහුට අසීමිත ආදරය කරපු, ඔහුණෙන් කැපවෙච්ච, ඔහුට හිතවත් ඒ ජනතාව. ඒ නිසා මම විශ්වාස කරනවා රත්නපුරේ ජනතාවට, ඔහුට උදව් කරපු ඔහු පිරිසට මහපාඩුවක්. ඒ විතරක් නෙමෙයි අපේ රටට, වමේ ව්‍යාපාරයට, මෙරටේ ජාතික ව්‍යාපාරයට බරපතල පාඩුවක්. ඒ නිසා අපේ උත්තමාචාර්ය රංජිත් සොයිසම එතුමාට පිරිනමනවා, අපේ සහෝදරත්වයේ පිරිනමනවා. එතුමා ජීවන්සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි එතුමාට.
බොහොම ස්තුතියි. ගරු ප්‍රසන්න රණවීර මැතිතුමා.
රංජිත් සොයිසා අපේ සටන් සගයාගේ ශෝක පරිවිඩය ප්‍රකාශ කරන අද දවසේ අපි දන්නවා අපි වගේම ප්‍රාදේශීය සභාවෙන් 97 දේශපාලන පිවිසලා, පළාත් සභාවේ පිවිසලා, ඇමතු ධූර දරලා, ඒ වගේම පාර්ලිමේන්තුවේ 2010 ඉඳන් පාර්ලිමේන්තුවේ ඉඳලා 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ නායකයා පරාජයට පත් වූ දවසේ සිට එතුමත් එක්ක මේ ආණ්ඩු විරෝධී අරගලයේ යෙදෙමින්, එදා පැවති ආණ්ඩුවට විරුද්ධව ඒ අරගලයේ යෙදෙමින් මේ අපේ නැවත වරක් පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් බිහි කර ගැනීමේ සහ ජනාධිපතිවරේ බිහි කර ගැනීමේ සටනට විශාල වශයෙන් දායකත්වයේ සහ නායකත්වයේ ආරං කැපවීම කළා, කටයුතු කළා. අපිට පෙර කතිකව ප්‍රකාශ කරපු ආකාරයටම එතුමා විශාල විදියට අපේ අපිට අසරණ වෙලා ඉන්න වෙලාවේ, එදා අපිට විපක්ෂයක් නැතුව ආණ්ඩුවක් නැතුව ඉන්න වෙලාවේ අපි ඒකාබද්ධ විපක්ෂය විදියට කණ්ඩායමක් හදාගෙන මේ ආණ්ඩුවට විරුද්ධව ඒ සටන මේවද්දී ඒ කැඳවුම් කරුවා විදියට, පණිවිඩ කරුවා විදියට අපි ඒක රාශි කරන්නා විදියට විශාල මෙහෙවරක් එදා පක්ෂය තුල අපිත් එක්ක එතුමා කරා. අපිට නමුත් ඒ සියල්ල කරලා අද අවශ්‍ය වෙලාවේ පළදරන වෙලාවේ ඒ රක්වානේ ජනතාවටත් රත්නපුර ජනතාවටත් විශාල සේවයක් කරන්න තිබුණ මොහොතේ එතුමා අපෙන් සමු ගැනීම මම හිතන්නේ විශාල රත්නපුරේ ජනතාවට විතරක් නෙමෙයි අපටත් විශාල ශෝකයක් බවට පත් වෙනවා. ශෝකයක් අපි ශෝකයෙන් වෙනවා. මම හිතනවා එතුමාගේ මේවර නොනෙමි මේවර ඉදිරියට ගෙනියන්නට එතුමාගේ බිරිඳට ඒ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතරම ඒකම අපේ ගම්පා දිස්ත්‍රික්කයේ නායක මේ වෙලාව වෙනකම්ම රැඳී හිටියා. ඔහුගේ ශෝකය ප්‍රකාශ කර නමුත් පක්ෂ නායක රැස්වීම නිසා මෙතනින් බෑරවා ගියා. පක්ෂ අපේ නායක ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ කැලණිය ඇතුළු ගම්පා දිස්ත්‍රික්කයේ ජනතාවගේ ශෝකය අපි බිරිඳ ඇතුළු දරුවන් දෙදෙනාට යොමු කරන අතරම අපි බෞද්ධයන් විදියට අපේ ප්‍රාර්ථනා වන රංජිත් සහෝදරයාට අපි බෞද්ධයන් විදියට ප්‍රාර්ථනා කරන අමාමා නිර්වාණ සුවය අත්වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ මේ අපි ශෝකය ප්‍රකාශ කරමු.
බොහොම ස්තුතියි ගරු විජේපාලහිටිය රජමැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාමත්ම සංවේදී අවස්ථාවක්. එදා පළාත් පාලන නියෝජිතක හැටියට, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හැටියටත්, විපක්ෂ නායකවරයෙක් හැටියටත්, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්, කුසිධර්ම අමාත්‍යවරයා හැටියටත් කටයුතු කරමින් 2010 පාර්ලිමේන්තුවට ඇවිල්ලා, විශේෂයෙන්ම 2015 නැවත වරක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් අපත් සමග බොහොම සුහදව ලෙන්ගතුව ප්‍රතිපක්ෂයක හිටියත් බොහොම විවාදශීලීව කටයුතු කරපු අපේ හිතවතෙක්, පසුගියදා අපෙන් සමු ගැනීම මහිතනව මුළුමහත් රටටම ඉතාමත්ම දැඩි සංවේගයට කරුණක්. අපේ රංජිත් සොයිසා දිවංගත ගරු මන්ත්‍රීතුමා අපි හඳුනාගත්තේ 2015 මම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, එතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරද්දී. මට නිරන්තරයෙන් ආසන පැනවීමේදීත් හැම විටකම ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ පසුපෙළ ආසනයක ඉන්නත්, ඒ වගේම විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ ආසනයක ඉන්නත් මම හිතන්නේ දයෝපගතව ඉන්නවා. ඉතින් අපි නිරන්තරයෙන් අපි සම්බන්ධ වුණේ රංජිත් සොයිස මැතිතුමා, ජානක වක්කුමර මැතිතුමාලා අපි ඉතාමත්ම සුහදශීලීව කතාබහ කර වගේම අපි වඩාත්ම සමීප වෙලා කටයුතු කරන්න පුළුවන්කමක් ලැබුණේ විශේෂයෙන්ම විවිධ නාලිකාවල දේශපාලන මැතිවරණ කාල සීමාවන් තුළ පමණක් නොවේ නොඑක් අවස්ථාවලදී එතුමා විවිධ නාලිකාවල තිබිච්ච වාද විවාදවලදී අපිත් සමග කටයුතු කරන්න පුළුවන්කමක් ලැබුණා. එතෙන්දී දැඩි ලෙස තමන්ගේ මතය ක්‍රියාත්මක කරන්න කටයුතු කරා. ඒ විතරක් නෙවෙයි අපි සමග ඉතාමත් දැඩි ලෙස මං හිතනවා සංවාදශීලී වෙන්නට පුළුවන්කමක් ලැබුණා. ඒ තුලින් මම දැක්ක එතුමාගේ තිබිච්ච දැනුම කොච්චරද කියලා. එතුමා මහජන නියෝජිතයෙක් හැටියට එතුමා ජනතාවගේ විශේෂයෙන්ම සබරගමුව දිස්ත්‍රික්කය තුල අහිංසක තේදල්ලෙන් රබර් කඳුලෙන් ජීවිතය ගැටගසස ගනිපු මිනිස්සුන්ගේ පතල්වල ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ ඒ වගේම විවිධ කෘෂිකාර්මික සහ වෙනත් ජීවිතය ගැටගහගෙන ඉන්න ජනතාවගේ හදවතේ ගැස්ම රිද්මය හඳුනගරපු නායකයෙක් හැටියට කටයුතු කරේ. එතුමා නිරන්තරයෙන් මෙදා අපි ආණ්ඩු පක්ෂ ඉඳෙද්දී අපට ප්‍රතිපක්ෂයේ හැටියට බොහොම තදින් ඒවා විවේචනය කරපු ආකාරය අපි දැක්කා. ඒ මොන විදියට විවේචනය කරත් වාද විවාද වලට සම්බන්ධ වුණත් එතුමාගේ තිබුණ යම්කිසි න්‍යායක් එවගේම යම්කිසි ක්‍රමයකට එවගේම එක් එක් දත්තයන් එවගේම ප්‍රායෝගික අත්දැකීම් ඒ සියල්ල අරගෙන තමයි එතුමා එදා අපට විශේෂයෙන්ම මේ කරුණු දැක්වේ. ඒ අපේ බොහොම ආදරයක් තිබුණා. ඒ විතරක් නෙවෙයි එතුමා මම හිතනවා තමන්ගේ ප්‍රතිපත්තිය තුළ ඉතාමත් දැඩි ලෙස හිටියා. අපි දැක්කා එදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතික පෙරමුණ සමග එකතු වෙලා එදා ජනාධිපතිවරයා හැටියට කටයුතු කළා. එතුමා නිර්පාක්ෂික ජනාධිපතිවරයා නිල්පාක්ෂික වෙලා සභාපතිකම අරගෙන කටයුතු කරද්දී වෙන කෙනෙක් නම් මහිතන විධායක ජනාධිපතිවරයාත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්න තිබුණා. නමුත් එතුමා තෝරගත්තේ මහින්ද රාජපක්ෂ පිල තෝරගෙන ඉවරලා ඒ විධායක ජනාධිපතිවරයාට එරෙහිව තම වෙනත් පක්ෂයක් නිර්මාණය කිරීමේදී ඒ සඳහා කටයුතු කළා. වාද විවාදවලදී පවා ඒව දැඩි ලෙස විවේචනය කළා. එතුමාගේ ප්‍රතිපත්තිගරුක දේශපාලන ඉසාරම මහිතනවා හොඳින් අරගෙන ගියා. එනිසා රංජිත් සොයිස මැතිතුමා මේ පාර්ලිමේන්තුවට පමණක් නොවේ වේදිකාව තුලත් ඉන්බැහැරවත් මේ රටේ අහිංසක කම්කරු ගොවි ජනතාවගේ මහිතන සටන්වලදී ඉතාමත් හොඳ සටන් සගයක් හැටියට පොදුවේ කටයුතු කරපු ආකාරය අපි දැක්කා. වර එක ඔහු මං හිතනවා එතුමා පිළිබඳ යම් දැනුමක් තිබුණා. එකක් එතුමා පහළ මට්ටමේ ඉඳලා ප්‍රාදේශ සභාවේ ඉඳලා පළාත් සභාවට ගිහිල්ලා පළාත් සභා අමාත්‍යවරයෙක් හැටියට පාර්ලිමේන්තුවට එනකොට මං හිතනවා මේ රටේ පොළවේ පය ගහලා ජීවත් වෙච්ච මිනිස්සුත් එක්ක කටයුතු කළා. වරින් වර මං හිතන්නේ එතුමාගේ ඒ දේශපාලන ගමන ඉදිරියට ආපු ආකාරය අපි දැක්ක. ඒ නිසා එතුමට තිබුණ හොඳ අත්දැකීම් හොඳ පළපුරුද්දක් තිබුණා. ගමේ විහාරස්ථානේ ඒ වගේම ගමේ පතලේ එහෙම නැත්නම් දේදළු නෙලන තැන රබර් කපන තැන වෙනත් කම්කරුවන් එක්ක උරෙන්නුර ගැටලා කටයුතු කරපු නිසා එතුමට එබැයි පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණා. ඒ නිසා එතුමා ඉදිරිපත් කරන වාද විවාදවලදී එතුමාගේ කතා ශෛලිය තුලත් ඒක දැඩි ලෙස එතුමා ඒ ලබාපු ප්‍රායෝගික අත්දැකීම් මම හිතනවා තමගේ දැනුම මේ සභාවට ඒ වගේම මාධ්‍ය තුලට එකතු කරන්න පුළුවන් කමක් ලැබුණා. ඒ නිසා අපි විශ්වාස කරනවා ජීවිතේ පාර්ලිමේන්තුව තුල අපිත් හාපුරා කියා පැමිණි. නමුත් ඒකෙන් ලැබපු අත්දැකීම් අතර විරුද්ධ පක්ෂය තුල එහෙම කීප දෙනෙක්ගෙන් ලැබපු යම් යම් ඉතාමත්ම මම හිතනවා අපි එවුන් ලැබපු අත්දැකීම් අපි හුවමාරු කරපු අවස්ථා තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරන එතුමාගේ ජීවිතේ ඉතාමත්ම කෙටි කාලය වසර 56ක් 57ක් කියන ජීවිතේ අඩ සත වර්ෂයක පමණ කාලයක් මම හිතන්නේ දේශපාලන ගමනේ තවත් ඉදිරි අනාගතයට අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරන්න තිබිච්ච වරම් ඔහුට අහිමි වුණා. ඒ නිසා ඔහු අසනීප වෙලා හිටියා. නමුත් ඔහුගේ ජීවිතය ගලව ගන්න කටයුතු කරා ඒක මම හිතනවා ව්‍යර්ථ වුණා. විශේෂයෙන්ම අපි කනගාටු වෙනවා සබරගමු ජනතාවට ඒ වගේම ඒ ප්‍රදේශයේ ඒ නායකත්වය ලබා දෙන ඒ ජනතාවට මම හිතන හදවතින්ම එතුමා මානවහිතවාදී මිනිසෙක් හැටියට එතුමා සමහර වෙලාවට සැඩපරුස ආවේගශීලී කෙනෙක් විදියට තමයි වාද විවාදවලට කටයුතු කරන්නේ. ඊට පස්සේ අවසන් වෙලා යනකොට අතතට දීලා බොහොම සිනාමුසුව සුවදශීලීව මානවහිතවාදීව ඔහුගේ ගතිගුණ අපට පිළිබිඹුණා. එනවා මේ මොහොතේදී මම විශේෂයෙන්ම එතුමාගේ අභාවයෙන් මුල් මහත් පාර්ලිමේන්තුවට විශේෂයෙන් පොදුජන පෙරමුණට පමණක් නොවේ එක්සත් ජාතික පක්ෂ කියන අපටත් ප්‍රතිවාදී හිතවත එක් අපට අහිමි වුණා කියලා අපට ඇත වශයෙන්ම ලොකු කනගාටුවක් දැනෙනවා. එතුමා අසනීප වෙච්ච වෙලාවේ උනත් අපි දැඩි සංවේගයකට පත් වුණා. වරින් වර අපි කතා කරා. ඒ නිසා එතුමා අවසන් ගමන් යන අවස්ථාව වෙනකොට මුළු මහත් සබරගමුව පළාතට පමණක් නොවේ මුළු මහත් රටට පාර්ලිමේන්තුවට මං හිත නොනිමි මෙහෙවරක් ඉටු කරන්න පුළුවන් ශක්තියක් තිබිච්ච මගේ නායකයෙක් හැටියට ඔහු අවසන් ගමන් ගියේ. ඒ නිසා එතුමාගේ අභාවයෙන් ශෝකයට පත් වෙන ඒ ආදරණීය බිරිඳ දරුවන් දෙපළ ප්‍රමුඛ සියලුම ඥාතිවරුන්ටත් මගේත් එක්සත් ජාතික පක්ෂයේත් විශේෂයෙන්ම දකුණු පළාතේ ජනතාවගේත් බොහොම දකුණු පළාතේ සම්බන්ධ ඥාති හිතවතුන් පිරිසක් එතුමා සමග හිටියා. සියලු දෙනාගේමත් සාතිස්සේ සංවේගය ප්‍රකාශ කරමින් එවන් වූ මානවීයතාවාදී මිනිසෙක් මහිතනෝ අපට අහිමුණත් ඒ පාඩුව අපට නිම කරන්න බෑ. ඒ නිම කළ නොහැකි වූ සුවිශාල මෙහෙවරක් ඉෂ්ට කරන්නට වරම් තිබිච්ච ඔහුගේ අභාවය මං හිතන්නේ අපි සියලු දෙනාටම ලොකු කම්පනයක්, ලොකු වේදනාවක්. එතුමගේ ආදරණීය බිරිඳට, දරුවන්ට සහ පවුලේ ඥාතීන්ට අපගේ ශෝකය ප්‍රකාශ කරමින්, එතුමාට නිවන් සුවත් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ ශෝක ප්‍රකාශ කතාවමින් අවසන් කරන නියෝජ්‍ය කතානායකතුමිය ඔබතුමාටත් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට ලබා දීම සම්බන්ධව.